SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
SBS Radio ඔස්ට්‍රලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ගේ ප්‍රමාණය අඩු කිරීමට පසුගිය කාලයේ පුරාවට ඔස්ට්‍රේලියානු රජය කටයුතු කරමින් සිටිනවා. කෙසේවත් නිව සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් පුහුණු ශ්‍රමිකයන්ට ස්ථිර පුරවැසිභාවය ලබා දීම සම්බන්ධයෙන් පවතින නීති ලිහිල් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙනවා. නිව සවුත් වේල්ස් රජයේ 2023-2024 සංක්‍රමණ වැඩපිළිවෙළ යටතේ මේ ආකාරයට ශ්‍රේෂ්ඨ කිහිපයකට අදාළ පුහුණු ශ්‍රමිකයන්ට ස්ථිර පුරවැසිභාවය ලබා ගැනීම හා සම්බන්ධ නීති ලිහිල් කිරීමට කටයුතු කර තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා අද දිනේ අපි සම්බන්ධ කරගන්නවා නිව සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංක්‍රමණ නීති උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන නීතිඥ රුවන් සමරසිංහ මහතා. ඉතින් ආයිබෝන් කියලා පිළිගන්නව රුවන් ඔබව අද අපේ සාකච්ඡාවට.
ආයිබෝන් දිනේෂ්.
හොඳයි. ඉතින් නිව සවුත් වේල්ස් රජය විසින් හඳුන්වා දී ඇති මෙම නව වෙනස්කම් පිළිබඳව කෙටි හැඳින්වීමක් කරමින්ම අපි අපේ සාකච්ඡාව ආරම්භ කරමු.
ඕ දිනේෂ්, ඔයාගේ ඉන්ට්‍රඩක්ෂන් එකේදී කියපු විදිහට ඉතාම නරක ආකාරයට තමයි අපි දකින්නේ දැන් යන ප්‍රවණතාවය සංක්‍රමණ නීති ක්ෂේත්‍රයේ. මේක ඉතාම ලිමිටඩ් සීමා සහිත කිරීමේ ව්‍යායාමයක් තමයි ෆෙඩරල් ගවර්න්මෙන්ට් එකෙන් අපි අද දකින්නේ. ඒක තමයි ලොකු පින්තූරය. නමුත් එක එක ස්ටේට් ගවර්න්මෙන්ට්ස් වලදී මෙතන හැසිරෙන විදිහේ පොඩි වෙනස්කමක් තියෙනවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. නිව සවුත් වේල්ස් වලදී මේ යම් තාක් දුරකට ලිහිල් කිරීමක් කරලා තියෙන හේතුව තමයි හැම ස්ටේට් ගවර්න්මෙන්ට් එකකටම සංක්‍රමණ වර්ෂය ආරම්භ වෙන්න කලින් ඉන්න ෆිනෑන්ෂියල් ඉයර් ආරම්භ වෙන්න කලින් ඒගොල්ලන්ට දෙනවා ඇලෝකේෂන්ස් එක එක සබ් ක්ලාසස් වලට. උදාහරණයක් ඇටියට සබ් ක්ලාස් 190 කියන්නේ පර්මනන්ට් වීසා එකක්. ස්ථිර වීසා බලපත්‍රයක් නිව සවුත් වේල්ස් ගවර්න්මෙන්ට් එකෙන් දෙන එකට ඒගොල්ලෝ 2650ක ඇලෝකේෂන් එකක් දීලා තිබ්බා වසර ආරම්භයේදී. දෙවෙනි කණ්ඩායම තමයි සබ් ක්ලාස් 491 කියන්නේ රීජනල් කැටගරි වීසා එකක්. ඒක පර්මනන්ට් වීසා එකක් නෙමෙයි, 5-year වීසා එකක් ලීඩින් ටු අ පර්මනන්ට් වීසා. ආෆ්ටර් 3 years apply කරන්න පුළුවන්. නමුත් මේ වීසා එක අවුරුදු 5කට විතරයි දෙන්නේ. ඒක පර්මනන්ට් වීසා එකක් නෙවෙයි. ඒක තමයි වැදගත්ම කරුණ. මේ 491 කියන ටෙම්පරරි එහෙම නැත්නම් ප්‍රොවිෂනල් වීසා එකට ඇලෝකේෂන්ස් 1500ක් දීලා තිබ්බා වසර අවසානයේ. දැන් මේ තිබ්බ මූලිකව මම මේ සබ් ක්ලාස් 491 කියන එක ගැන විතරක් කතා කරනම් වාගේ ප්‍රශ්නෙට අදාළ වෙන විදිහට. මොකද ලිහිල් වීමක් වෙලා තියෙනවා නම් මූලික වශයෙන් ඒකේ වෙලා තියෙන්නේ ඒක ඇතුළේ පාත්වේ 1 පාත්වේ 2 කියලා තියෙනවා. ඒ පාත්වේ 1-2 එකිනුත් ඉතාම තීරණාත්මක විදිහට මේ වෙනස්කම බලපාලා තියෙන පාත්වේ 1 එකට. ඒකට මම හේතුව කියන්නම්. කලින් තිබ්බා මාස 12ක් මේ ප්‍රාදේශීය තැනක ජීවත් වෙලා රැකියාව කරලා තියෙන්න ඕන කියලා තිබ්බ අවශ්‍යතාවය මාස 6 දක්වා අඩු කරා. ඉතින් මේක ලොකු දෙයක් වශයෙන් අපි දැක්කට මම දකින්නේ මේ දැන් අපි සංක්‍රමණ වර්ෂය එහෙම නැත්නම් මූල්‍ය වර්ෂය ඉවර වෙන්න තව මාස එකමාරයි හරියට තියෙන්නේ. මේ අනවුස්මන්ට් එක කරේ මීට ටිකක් කලින්. ඒ කාලයේදී ඒගොල්ලෝ බලනවා මේ 1500ක් 491 visas grant කරන්න ලොකේෂන් එකක් දීලා තියෙනකොට මේකට මේක දී ගන්න බැරි තත්ත්වයක්. දැන් මාසයකට එකහ මාරකට කලින් තිබ්බ සංඛ්‍යා ලේඛන අනුව ඒවා මම දන්නේ නැහැ කොච්චර දුරට හරියද කියලා 300ක් විතර ඉතුරු වෙලා තියෙනවා කියනවා. ඉතින් මෙතනදී තියෙන ප්‍රශ්නේ තමයි ඇයි මේ visa 300ක් grant කරගන්න බැරි කියන එක. මම grant කරගන්න බැරි වෙන්න හේතුව තමයි එක හේතුවක් තමයි මේ මාස 12ක්ම රීජනල් ලොකේෂන් එකක රීජනල් එම්ප්ලොය කෙනෙක් එක්ක වැඩ කරලා තියෙන්න ඕන කියන හේතුව තමයි. අපි පොඩ්ඩක් බලමු මේක පොඩ්ඩක් ලිහිල් කරලා මොකද්ද මේ ඇයි මේ 300ක් ගහන්න බැරි තරම් මොකද්ද අමාරු. ඒකට හේතුව තමයි කලින් තිබ්බ විදියට රීජනල් ලොකේෂන් එකක මාස 6ක් වැඩ කරලා තියෙන්න ඕනේ රීජනල් එම්ප්ලොය කෙනෙක් යටතේ. ඒක මිනිමම් සැලරි ලෙවල් එකක් තිබ්බ 70,000ක්. ඒක තාමත් තියෙනවා. ඒ කියන්නේ පැය 38ක් වැඩ කරපු කෙනෙක් නම් ඩොලර් 70,000ක වාර්ෂික ආදායමක් ලැබෙනවා කියලා පෙන්වන්න උදාහරණයක් ඇරෙන්න. මෙයා part time කරනවා නම් ඒකත් accept කරනවා. part time කරා නම් එතකොට 35,000ක් විතර අවුරුද්දකට උපයලා තියෙන්න ඕනේ. ඉතින් මේක තමයි අවශ්‍යතාවය. ඉතින් මේක මේ regional location එක ඩොලර් 70,000ක ආදායමක් ලැබෙන කෙනෙක් මාස 12ක් වැඩ කරනවා ඉන්න කෙනෙක් high threshold එකක්. ඉතින් මේක යටතේ visa 300ක් grant කරගන්න බැරි නිසා තමයි මේ මාස 12 මාස 6කට අඩු කරේ උත්සාහ කරනවා. දැන් මේක 300ක් ග්‍රාන්ට් කරලා ඉවර කරන්න නම් මේක ලිහිල් කිරීමක් කරන්න ඕනේ. මෙන්න මෙතනින් තමයි මේ කාලේ අඩු කරේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා යම් කිසි කොහෝට් එකක් යම් කිසි කණ්ඩායමක් ඇප්ලිකන්ට්ස්ලා දාලා ඉන්න අයගේ මේ අඩුකිරීම තුළදී ඒගොල්ලන්ට පුළුවන් වෙයි මේ අවශ්‍යතාවය සපුරාලන්න කියන එක. මේක තමයි මේකේ මුළු සම්පූර්ණ කතාව අපිට කියන්න ඕනේ.
හොඳයි. ඉතින් මෙම වෙනස්කම් හරහා ප්‍රමුඛතාවය හිමිවන රැකියා ක්ෂේත්‍ර මොනවද කියලත් අපි දැනගන්න කැමතියි.
ඕ මේකේ පුළුල් ක්ෂේත්‍ර හතරක් අඳුරාගෙන තියෙනවා. මේ ක්ෂේත්‍ර හතර තමයි සෞඛ්‍ය, අධ්‍යාපන, ICT, Information and Communication Technology and Infrastructure කියන එක. මේ ළඟදි මේගොල්ලන්ගේ තිබ්බා සෙමිනා එකක් අප්‍රේල් 3 වෙනිදා New South Wales Government එකෙන් කරා සෙමිනා එකක් මේ සම්බන්ධයෙන් උනන්දු දක්වනාට. එතනදී මේක පොඩ්ඩක් සවිස්තරාත්මකව කතා කරා. උදාහරණයක් විදිහට ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කියන එක යටතේ යටිතල පහසුකම් සම්බන්ධයෙන් ඒගොල්ලෝ පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. construction trades, electrical trades, plumbing, carpentry and civil engineering කියන ඒවා තමයි ඒගොල්ලෝ හඳුනගෙන තියෙන්නේ. ඉතින් ඒක තමයි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් යටතේ ඉන්නේ. ඉතින් health, education, ICT වගේ ඉතින් අපිට පැහැදිලි සෞඛ්‍ය කියන්නේ හෙදියෝ, වෛද්‍යවරු, සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් හැම කෙනෙක්ම education කියන්නේ හැම primary and secondary education teachers, ICT කියවම ICT යටතේ හැම occupation එකක්ම අඩංගු වෙනවා. ඉතින් මේ ටික තමයි ඒගොල්ලෝ දැනට හඳුනාගෙන තියෙන්නේ. ඉතින් මේකෙත් වැදගත්කම තමයි අපි දැන් කතා කරපු පාත්වේ 1 එක යටතේදී මේක ඒගොල්ලෝ ප්‍රමුඛතාවයක් දෙයි. නමුත් ප්‍රමුඛතාවයක් දුන්නට එතනදී ප්‍රයෝරිටයිස් කරනවා කියලා නෑ ඒ ඔක්කුපේෂන්ස් වල ඉන්න අයව. හේතුව තමයි අර මං කියපු 2300 ග්‍රාන්ට් කරගන්න නම් ඔය කියන ඔක්කොම කතා බැලුවොත් ඒගොල්ලන්ට ඒ 300 ග්‍රාන්ට් කරගන්න බැරි වෙනවා. ඒක නිසා එතනදී ඒගොල්ලෝ ප්‍රයෝරිටි ඔක්කුපේෂන්ස් ගැන කතා කරන්නේ මේ සබ් ක්ලාස් 49 එකේ පාත්වේ 2 එකට සහ සබ් ක්ලාස් 190 කියන permanent visa කාණ්ඩ දෙකකට විතරයි. මම කලින් වැඩිපුර කතා කරපු පාත්වේ 1 එකේදී මේගොල්ලෝ මේ සඳහනක් මම ගිහලා බැලුවා ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ අප්ඩේට්ස් ඔක්කොම අද වෙනකොට ඒගොල්ලෝ ඒක දාලා නැහැ. ඒක දාන්නේ නැතු දෙන්න හේතුව තමයි ඒක limiting factor එකක් වෙනවා. ඒක තවදුරටත් visa grant කරගැනීමේ අපහසුතාවයක් වෙනවා මේ වතුලට විතරක් සීමා කරොත්. ඒක නිසා ඒගොල්ලෝ ඒක විවෘතව තියලා තියෙන අවශ්‍යතාවය තමයි මාස 6ක් regional location එක regional employee කෙනෙක් එක 70,000ක වාර්ෂික පඩියකට වැඩ කරපු කෙනෙක්ට විතරයි මේ 491 පාත්වේ 1 යටතේ visa nomination එකක් new south wales government එකේ ලබා ගැනීම හැකියාව තියෙන්නේ.
හොඳයි. ඉතින් ඔස්ට්‍රේලියාවේ අනිකුත් ප්‍රාන්ත සහ ටෙරිටරි වල ජීවත් වෙන අයදුම්කරුවන්ට සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සිටින අයදුම්කරුවන්ට මේ හේතුවෙන් ඇතිවන වාසිදායක තත්ත්වය මොනවාගේද කියලත් අපි අපේ අසන්නන්ව දැනුවත් කරලා ඉමු.
ඔව්, ඒක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ඒක තමයි මේ මං කලින් කතා කරපු සබ්ක්ලාස් 491 පාත්වේ 1 එකට මේ කතාව අදාළ නැහැ. ලංකාවේ හෝ විදේශයක ඉන්න කෙනෙකුට මේක කරන්න බෑ. මේක මේ යටතේ එලිජිබල් වෙන්නේ නැහැ. මේකට හේතුව තමයි දැනට නිව් සවුත් වේල්ස් රීජනල් ලොකේෂන් එක රීජනල් එම්ප්ලොයි කෙනෙක් ගාව මාස 6ක් වැඩ කරගෙන ඉන්න කෙනෙකුට විතරයි සහ සැලරි එක මං කලින් කිව්වා අවුරුද්දකට 70,000ක 38ක් වැඩ කරන කෙනෙක්ට අවුරුද්දකට 70,000ක ආදායම් මට්ටමක් තියෙන කෙනෙකුට විතරයි මේකට ආයදුම් කරන්න පුළුවන්. එහෙමනම් අපි මේ ප්‍රශ්නෙට පළවෙනිින් දෙන්න තියෙන උත්තරේ තමයි නිව් සවුත් වේල්ස් රීජනල් ලොකේෂන් එක නොවන නිව් සවුත් වේල්ස් වලින් පරිබාහිරව ඔස්ට්‍රේලියාවේ වෙන ප්‍රාන්තයක සිටින කිසිවෙකුට මේ පාත්වේ 1 යටතේ සබ් ක්ලාස් 491 එකට ඇප්ලයි කරන්න බෑ. නමුත් පාත්වේ 2 කියලා එකක් තියෙනවා. මේක හරිම competitive, extremely competitive pathway එකක්. මේක ඒකේ තියෙනවා onshore applicants ලට පුළුවන් resided in New South Wales for 3 months. ඒ කියන්නේ අපි කියමු මේ පාත්වේ 2 යටතේ ඒගොල්ලෝ regional location එකක ඉන්න අවශ්‍යත් නැහැ. මේ රට ඇතුළේ ඉන්නවා නම් New South Wales වල මාස 3ක් ජීවත් වුණොත් ඒගොල්ලෝ eligible වෙනවා. මේකෙන් අදහස් වෙන්නේ මෙතනදී New South Wales වලින් පරිබාහිර වෙන ප්‍රාන්තයක හෝ territory එක ජීවත් වෙන කෙනෙකුට මේ පාත්වේ යටතේ apply කරන්න බෑ. එතකොට offshore applicants සම්බන්ධයෙන් කියන්නේ අවුරුදු මාස 3ක් විදේශයක ඕනම රටක අපි ලංකාවේ ඕනම වෙනත් රටක ජීවත් වුණොත් එතනදී මේකට සුදුසුකම් ලැබෙනවා. එතකොට 491 එකේ මම නැවත සම්පින්දණය කරොත් පාත්වේ 1 අපි දිගින් දිගටම කලින් කතා කරපු එකේදී පිටරට කෙනෙකුට හෝ ශ්‍රී ලාංකිකයෙක් ශ්‍රී ලංකාවේ වෙසෙන අවස්ථාවක හෝ New South Wales වලින් පරිවාහිර එහෙම නැත්නම් New South Wales Metropolitan හිටියත් ඒගොල්ලන්ට apply කරන්න බැරි වෙනවා. පාත්වේ 2 එකේදී New South Wales ප්‍රාන්තයේ තුල regional හෝ non-regional location එක මාස 3ක් හිටියොත් සහ එහෙම නැතුව New South Wales වලින් පරිබාහිරව ඉන්නවා නම් පිට ස්ටේට් එකක ඉන්න බෑ. ඒගොල්ලෝ offshore location එක මස් තුනක් ජීවත් තුනක් විතරයි පාත්වේ 2 එකට ඇප්ලයි කරන්න පුළුවන්. නමුත් පර්මනන්ට් වීසා එක මේ නොමිනේෂන් දෙන නිව් සවුත් වේල්ස් නොමිනේෂන් එකට දෙ ගන්න පුළුවන් සබ් ක්ලාස් 190 කියන එකට නම් ඒ ප්‍රශ්නේ ලොකුවට බලපාන්නේ නැහැ. එතනදි කියන්නේ නිව් සවුත් වේල්ස් වල මාස 6ක් ජීවත් වෙන්න ඕනේ. එතකොට තමයි ඒගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. එතනදි රීජනල් කතාවක් නැහැ. එහෙම නැතිනම් පිටරටක ඉන්නවා නම් පිටරටක මාස 6ක් ඉන්න ඕනේ. කියන්නේ ඕස්ට්‍රේලියාවේ යම් කිසි කෙනෙක් අපි කියමු සවුත් ඕස්ට්‍රේලියාව වල ඔහුගේ මාස 6ක් හිටියොත් එයාට මේකට ඇප්ලයි කරන්න බෑ. මොකද ඒගොල්ලෝ පිටරටක මාස 6ක් ජීවත් වෙන්නේ අවශ්‍යතාවය සම්පූර්ණ කරලා නැති අතර නිව් සවුත් වේල්ස් ලා අවශ්‍යතාවය සම්පූර්ණ කරලා නැති නිසා ශ්‍රී ලාංකිකට එහෙම වාසිය ගන්න ඕන නම් මේ රටට ආව නම් මෙහි නිව් සවුත් වේල්ස් වල ඉඳලා කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ රටට ආවේ නැතිනම් ලංකාවේ තමයි ඒගොල්ලන්ට 190 කියන පර්මනන්ට් වීසා කැටගරියකට ඇප්ලයි කිරීමේ හැකියාව තියෙනවා.
හොඳයි. ඉතින් නිව් සවුත් වේල්ස් රජය විසින් ක්ෂේත්‍ර කිහිපයකම සිටින පුහුණු ශ්‍රමිකයන් හට ස්ථිර පුරවැසිභාවය ලබා ගැනීමට අදාළ නීති ලිහිල් කිරීමට ගත් තීරණය පිළිබඳව වැදගත් කරුණු රාශියක් සාකච්ඡා කිරීමට අද දවසේ අපට හැකියාව ලැබුණා. ඉතින් අද දවසේ අපේ සාකච්ඡාවට එකතු වුණේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංක්‍රමණ නීති පිළිබඳ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන නීතිඥ රුවන් සමරසිංහ මහතා. ඉතින් අද දවසේ සාකච්ඡාවෙන් අපි සමු ගන්නවා. බොහොම ස්තුතියි රුවන් අද දවසේ අපේ සාකච්ඡාවට අපිත් සමග එකතු වුණාට.
ලයික් කරන්න, ෂෙයාර් කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.